ඊළඟට රෝහිණි කුමාර විජයරත්න මන්ත්‍රීතුමිය ඔබතුමාට ඔබතුමියට විනාඩි 7ක් කාලයක්
තිබෙනවා. ස්තුතියි මුලසනේ ගරු මන්ත්‍රීතුමනි. අපි දැක්කා මීට මොහොතකට කලින් කතා කරපු විපක්ෂයේ ආණ්ඩුපක්ෂයේ වගකිය යුතු ඇමතිවරයෙක් සජිත් ප්‍රේමදාස නායකතුමාට අභූත චෝදනා නගමින් මඩ ගහන අභූත චෝදනා ගොනු කරන තත්ත්වයක් අපි දැක්කා. අපි කියන්න ඕනේ මේ දේවල් වගකීමෙන් යුතුව කියන පට්ටපල් බොරු. අද මේ ආණ්ඩුව අලුත්ම ව්‍යාපාරයක් අරගෙන තියෙනවා. විපක්ෂයේ නායකයන් තෝරාගත්ත පුද්ගලයන් සෝෂල් මීඩියා මගින් මඩ ගහලා වට්ටන්න. ඒ නිසා අපි එහෙම කරයි කියලා අපි කියනවා. ඔයාලා පාස් වෙන්නේ නැහැ. ෆේල්ම තමයි. ඔබතුමන්ලා අපහු විභාගේ ලියලාම පාස් වෙන්න කියන එක අපි මේ වෙලේ මතක් කරමින් මීගමුව පැත්තේ ඉස්සොත් ඔහොම කියනවා කියලා අපිට කියන්න වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ රටේ සංවර්ධනය සඳහා දිගුකාලීන උපාය මාර්ගික දැක්මක් තියෙන්න ඕනි කියලා. එවැනි සුන්දර වචන ගොන්නක් විතරයි මේ ලේඛනයේ කියන එක මම කියනවා. වැරදි සංඛ්‍යා ලේඛන, නොමග යවන සුළු ප්‍රකාශන රාශියක් විතරමයි ඒකේ තියෙන්නේ කියන එක අපි කියන්න ඕනේ. අපිට අහන්න වෙනවා දැන් මේ රටේ COVID-19 වසංගත තත්ත්වය ඉවරද කියලා. ඒ සඳහා තියෙන යෝජනා කොහෙද මේකේ තියෙන්නේ කියලා අහන්න වෙනවා. ඒ සඳහා වෙන් කරපු ප්‍රතිපාදන මොනවද කියලා අපිට අහන්න වෙනවා. අපි දැක්කා ආණ්ඩුපක්ෂයෙන් කියනවා අපි විපක්ෂය COVID-19 එල්ලිලා ඉන්නවා කියලා. අපි කියනවා මේ ආණ්ඩුව මේ රටේ ජනතාව COVID වසංගතයේ ඇතුලේ COVID තුල ගිල්ලලා නහයටත් උඩින් ගිහිල්ලා ඉවරයි කියලා. මේ ආණ් වෙලාවේ කළ යුතුවම තිබුණේ ප්‍රධානම දේ තමයි කොරෝනාවෙන් රටත් ජනතාවත් බේරා ගන්න සූදානම් වෙච්ච වැඩපිළිවෙල අවශ්‍යතාවය තමයි තිබුණේ. කොරෝනාවට මුහුණ දීම කළමනාකරණය කරන්නේ කොහොමද? ප්‍රතිකාරවලට කොහොමද? කොරෝනාවෙන් පසු ජන ජීවිතය කොහොමද? කොරෝනාව තුල ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? මේ මොනවත් මේ ලේඛනයේ නැති බව අපි කියන්න ඕනේ. කොරෝනාවට එරෙහිව එන්නතක් අද ලෝකේ බලාගෙන ඉන්නවා. ඒක නිෂ්පාදනය වෙනකන් සමහර රටවල් මේ වෙනකොට ඒවට ගිවිසුම් ගතව තියෙනවා. එන්නත හඳුන්වලා දුන්න ගමන්ම ඒවා මිලදී ගන්න අවශ්‍ය ප්‍රතිපාදන යටිතල පහසුකම් සලසාගෙන තියෙනවා. හැබැයි ලංකාවේ නෙවෙයි ඒවා මේ වෙන රටවල් වල වෙන සිද්ධ වෙන දේවල් කියලා කියන්න ඕනි. එනිසා අපේ අයවැය ලේඛනයේ මේ වගන්තිය කොහෙද තියෙන්නේ කියලා අපි අහනවා. මේ මුට්ටි ගඟට දැම්ම පමණින් ඔක්කොම හරි ගිහිල්ලාද දැන් කොරෝනා ඉවරද කියලා අපිට අහන්න වෙනවා. අනිත් කාරණාව තමයි කොරෝනාව නිසා පීඩා විඳින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට දීලා තියෙන සහන මොනවද කියන එක අපිට අහන්න ඕනි. සංචාරක ව්‍යාපාරයේ අද කැඩිලා වැටිලා තියෙනවා. දඹුල්ල සීගිරිය නකල්ස ආශ්‍රිත ප්‍රදේශ, නුවර එළිය, මහනුවර අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල බණ්ඩාරවැල විතරක් නෙවෙයි ගාල්ල මාතර ප්‍රදේශවලත් බැංකු ණය අරගෙන සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධව ව්‍යාපාර ආරම්භ කළ අයගේ ණය වාරික ගෙවා ගන්න බැරුව ඉන්නවා. මූල්‍ය ආයතන එහෙම නැත්නම් බැංකු මේ ණය වාරික ඉල්ලා සිටිනවා. එනිසා බතික් එහෙම නැත්නම් හෝම් ස්ටේ සුළු ව්‍යාපාරික ස්ථාන ත්‍රිරෝද රත හිමිකරුවන් අද මේ අයට බෙල්ල වැරදා ගන්න වෙන තත්ත්වයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහා මේවා තුල ප්‍රතිපාදන නැහැ. ඔබතුමා පටවාගෙන ඉන්න ඕකේ ඇති හඳපටියක් නැහැ. මේවා දැක්කහම ෆේල් වෙච්ච ඕගොල්ලන් ඕවන කියා වෙන මොනවා කියන්නද කියලා අපිට අහන්න වෙනවා. එනිසා අංක 1ටම පොදු ජනතාව පිළිබඳව හැඟීමක් නැති ගජමිතුරන් පෝෂණය කිරීමක් තමයි තියෙන්නේ කියන එක අපිට මේ වෙලාවේදී කියන්න ඕනේ. පොහොර ගැන කතා කරොත් සෞභාග්‍ය ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල කෘෂිකර්මය ගැන කීව එකම වාක්‍ය තමයි පොහොර නිකන් දෙනවා කියන එක. පහුගිය කාලේ පොහොර නිකන් දුන්නද කියලා අපිට අහන්න වෙනවා. අද ගන්න තියෙනවද කියලාත් අහන්න වෙනවා. අද කුඹුරු වැඩ පටන් අරන් තියෙනවා. අපි අහනවා කුඹුරු ගොවියන්ට අද නිකන් මඩ පොහොර අවශ්‍ය ප්‍රමාණයම සම්පූර්ණ ප්‍රමාණයම ගන්න තියෙනවද කියලා. අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්නවත් තියෙනවද කියලා අහන්න ඕනි. ඒ විතරක් නෙවෙයි තේ පොහොර මිටි පහක් ගන්න තියෙන තැනක් අපිට කියන්න කියලා කියනවා. ගාල්ල මාතර ඒ වගේ ප්‍රදේශවල වැලි මඩ වගේ පොහොර ගන්න තියෙන්නේ කොහෙද කියලාත් අපිට කියන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව තමයි අලුත් කන්නයේ එළවලුව ගාව පටන් ගත්ත අනුරාධපුරයේ දඹුල්ලේ ඉඳන් විරාඳුරු කෝට්ටේ වෙනකන් එහෙම නැත්නම් නුවර එළිය වලපනේ බදුල්ලේ මේ වගේ පැතිවල අද අවශ්‍ය තරම් මඩ පොහොර ටික තියෙනවද කියලා අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. එළවලු ගොවියන් ගැන ගත්තොත් නිකන් දෙනවයි කිව්ව පොහොරත් නැතුව වැඩි මිලට බීජත් අරගෙන වවර දුන්න එළවලු වලට ගොවියාට සාධාරණ මිලක් පහුගිය කාලයේ දෙන්න පුළුවන් වුණාද කියලා අපි අහනවා ආණ්ඩුවෙන්. තක්කාලි වැටකොළු පතෝල බණ්ඩක්කා වටක්ක රාබු පිපිඤ්ඤා බටු මේ වගේ එළවලු වලට රුපියල් 30කවත් මිලක් පහුගිය කාලේ දෙයි ගන්න බැරි වුණා. හැබැයි පාරිභෝගික අධිකාරිය ගිහිල්ලා පොඩි චණ්ඩි පාට් එකක් දැම්මා. ඒ චණ්ඩි කොහෙද කියලා අපිට අහන්න ඕනේ. ආර්ථික මධ්‍යස්ථානවල අද ගජ මිතුරන්ගේ මාෆියාවක් ඇති වෙලා තියෙනවා කියන එක කියන්න ඕනේ. කොරෝනා රැලි දෙකෙන්ම ඒ අය හොඳ ගාණක් මේ තරවකාරයෝ හොයාගත්තා. බස්නාහිර පළාතේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා. එළවලු මිල ගිනි ගණන්. ඒ නිසායි අපි කියන්නේ සැපයුම් ජාලය කෝ කියලා අපි හැමදාම අහන්නේ ඒකයි. අද ඒක බිඳ වැටිලා තියෙනවා. ඒ නිසා මේ අයවැය තුල ඒවට ප්‍රතිපාදන එහෙම නැත්නම් සැලසුම් ගැන හදපු වාක්‍ය කොතනද තියෙන්නේ කියන එක අපි දැක්කේ නැහැ. ගොවියාත් පාරිභෝගිකයාත් රකින්නවා වෙනුවට මේ ආණ්ඩුව අතරමැදි ගජමිතුරන් පෝෂණය කරා කියන එක කියන්න ඕනේ. මේ අයවැය තුලින් පණින නිලවුන්ට ඉනිමම් බැඳලා දීලා තියෙනවා. හාල් ගැන කියනවා සහන මිලට හාල් දෙන්න කියනවා පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද කියලා අපිට අහන්න ඕනි. ඒ විතරක් නෙමෙයි බඩඉරිඟු ගැන කතා කරනවා ත්‍රිපෝෂ මල්ල දෙන්න බඩඉරිඟු නැහැයි කියලා. අපි දන්නවා අද දඹුල්ලේ තියෙන කිලෝ එක රුපියල් 4ට 5ටවත් දී ගන්න බැරුව දඹුල්ලේ බඩඉරිඟු ගොවියල් අත වෙනවා. ඊළඟට අද බීජ අර්ථාපල් ගෙන්වන්නේ මේ රටේ ආණ්ඩුව හදන්න මුදල් යහමින් දීපු සමාගම් ගරු මන්ත්‍රීතුමනි. ආයතනික බීජ අර්ථාපල් කිලෝ 50ක පෙට්ටියක කිලෝ 4ක 5ක අඩුවක් තියෙනවා. එතනත් වංචාව. කිලෝ 50ක් රුපියල් 25000යි. එහෙමනම් කිලෝ එකක් රුපියල් 500ක් වෙනවා. බීජ අර්ථාපල් පෙට්ටියකින් රුපියල් 2000 2500ක් වංචා කරනවා. මේ ආණ්ඩුව ගජමිතුරන්ට හොරකම් කරවන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා කියන එක අපි බොහොම අවධාරණයෙන් කියනවා. ඉතින් පාස් කියන්නේ කොහොමද? වතු කම්කරුවා අරගත්තාම කරුණාකරලා මම ඉල්ලනවා අතිශය දුක් විඳින වතුකම්කරුවට මේ කැරට් අලයා දික් කරලා බූරුව කරන්න තවත් ලෑස්ති වෙන්න එපා. මේ ආණ්ඩුවම 4 වතාවක් රුපියල් 1000ක් දෙනවා කිව්වා මේ 4වෙනි වතාව. වතු සමාගම් වලට අද මේක පවර්ලා දීලා තියෙනවා. වතු සමාගම් වලට බෝලේ පාස් කරලා තියෙනවා 1000 ගෙවන්න කියලා. වතු සමාගම් මේ රජයත් එක්ක තියෙන ගිවිසුම ලබන මාර්තු වෙනකොට අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේ අයවැයෙන් සමාගම් වලට තර්ජනයක් කරනවා රුපියල් 1000 දෙන්න නොදුන්නොත් ගිවිසුම අහෝසි කරනවා. මේකේ නොලීච්ච වාක්‍ය තමයි නොදුන්නොත් අපේ ඒකත් ගජමිතුරන්න දෙනවා කියන එක. එනිසා රුපියල් 1000 පෙන්නලා අපේ රජයේ දීපු පර්චස් 7 වතු පාසල් සංවර්ධනය මේව නැතිකරන්න යටකරන්න කොහොමටත් බැහැ. රජයේ සේවකයා ගැන කතා කරන්න ඕනේ මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. මේ ආණ්ඩුව හදන්න වැඩිම බරක් කරගහපු රජයේ සේවකයා එහෙම නැත්නම් වැඩ කරන ජනතාව සම්පූර්ණයෙන් අමතක කරලා තියෙනවා. සේවා කාලයෙන් පසුව පෞද්ගලික අංශයේ සේවය කිරීමට අවස්ථාව දීම අනාගතයේ සංයුක්ත දීමනාව අතිකාල දීමනාව ඇතුළු වෙනත් දීමනා දිරි දීමනා අහෝසි කරන්න ගත්ත මුල් පියවරක්. විශ්‍රාම ගන්න වයස් සීමාව ඉදිරියට ගෙන යාම EPF ETF මන් කොල්ලේකට සූදානම්ද කියලා අපිට අහන්න වෙනවා. මොකද මීට කලිනුත් එහෙම පෙරපුරුද්දක් මේ අයට තියෙනවා. එහෙම නැතිනම් ඊළඟ ආණ්ඩුව ආවහම ඊළඟ ආණ්ඩුව ගන්න එක අතහැරලා එන ආණ්ඩුවට මේක පවරන්න ලෑස්ති වෙලා ඉන්නවාද? මොකද මම දැක්කා EPF මුදල් අරගෙන බැංකුවලට දීලා ණය දෙන්න යෝජනාවක් වගකීම් කරනවා. විශ්‍රාමිකයන්ට මොකද්ද කළේ? වැඩි කරපු දීමනාව හංගගත්තා. 2021 අයවැයෙන් දෙනවා කිව්වා. තාම ඒක මේකෙත් නැහැ. එනිසා මේ අයවැයනොත් අහිංසක ජීවිතයේ සැඳෑ භාගයේ ගෙවන ඒ අයව රැවැට්ටුවා. විශ්‍රාමිකයන් අතරනුත් මේ ආණ්ඩුව ෆේල්. වැටුප් විෂමතාව ගත්තොත් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ගැන කියලා ඡන්දය ගත්තා. මේ අයවැය තුල එක වචනයක්වත් නැහැ. විශ්‍රාමික වැටුප් විෂමතාව ගැන කිව්වා ඡන්දයක් ගත්තා ඒ ගැන ස්පිල්ලක්වත් නැහැ. එනිසා ලස්සන බොරු කීපයක් තියෙනවා හැමෝම කතා කරපු අර සිටි යුනිවර්සිටි එක ගත්තොත් රුපියල් මිලියන 1000යි යුනිවර්සිටිස් 4ට එකට කෝටි 25යි යුනිවර්සිටි එකක් තියා ගොඩනැගිල්ලක්වත් හදාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් හැම ගමකම ආවරණය වෙන පරිදි කිලෝමීටර 500ක් 50000ක් හදන්න රුපියල් මිලියන 20000ක් කිව්වා. එතකොට කිලෝමීටර එකට රුපියල් 4යි 104යි කාපට් පාරක් හදන්න RDA එකේ ඇස්තමේන්තු ඊට වඩා වැඩි. ධන ඍණ ආර්ථිකයක් ගැන කියනවා පළවෙනි කාර්තුවේ ඍණ 1.6යි ආර්ථික වර්ධන වේගය, දෙවෙනි හා තුන්වෙනි කාර්තුවල වාර්තාව ඉදිරිපත් කරලත් නැහැ. කිසිම ආදායමකුත් නැතුව ඍණ තිබ්බ එකක් ධන 6ට ගේන්න නම් ධන 7.6කින් වැඩි කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියන එක අපිට කියන්න ඕනේ. අවසාන වශයෙන් ජනතාවට මේ බොරු වලින් හොඳම බොරුව තෝරා ගන්න කියලා අපි ආරාධනා කරමින් රුපියල් විනාඩියක් දෙන්න. බිලියන 2900ක් ගන්නවාලු ණයට අවසානම ටික මෙවර බිලියන 1564ක අයවැය හිඟයක් තියෙනවා. අයවැයේ රුපියල් බිලියන 1724ක්ම බදු ආදායම්, රුපියල් බිලියන 227ක් බදු නොවන ආදායම්, පොදුවේ ගත්තහම
88%ක්ම
බදු. අර මීට කලින් කිව්වා කොරෝනාව අමාත්‍යංශයක් නෙවෙයි කියලා. නමුත් කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යංශයට අපි වෙන් කරපු
මන්තුමිය
බිලියන 159යි 2019 අපි 188යි බිලියන 29ක් කපලා තියෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ අර කොරෝනාව අමාත්‍යංශයක් නෙවෙයි කියපු අයට කොරෝනාවට වග කියන සෞඛ්‍ය අමාත්‍යංශයම කප්පාදු කරලා තියෙනවා රුපියල් බිලියන 29ක්. මාතලේ මන් නියෝජනය කරන දිස්ත්‍රික්කේ PCR යන්ත්‍රයක් නැහැ. එතකොට අපේ ඒවත් යවන්නේ මාතලේ දිස්ත්‍රික්කෙත් යවන්නේ නුවරට.
ඒ
නිසා මේ ආණ්ඩුවට අපි කියනවා මේවට මුදල් වෙන් කරන්නයි කියන ඉල්ලීම කරමින් මේක විස තවරපු රෝස මලක්, එහෙම නැත්නම් සීනි තවරපු සයනයිඩ් කරලක් කියන එක මේ අයවැය ගැන අපිට මතක් කරන්න ඕනි.
ඊළඟට ડોક્ટર උපුල් ගලප්පති මුතුමා.
ගෞරවනීය සුදී මුලාසරන් රෝඩ මන්ත්‍රීතුමනි. ඒ වගේම මම දැන් මේ මට කලින් කතා කරපු මේ මන්ත්‍රීතුමිය කිව්වා මේ විපක්ෂ නායකතුමාට මඩ ගහනවා කියලා. ඈ මඩ ගහන්න උමනාවක් නැහැ. එතුමා පහුගිය අවුරුදු 4 මාසේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුල කරපු දේවල් එක බලද්දි එතුමා ෆේල් බව අපේ දිලිප් ප්‍රදාරච්චි මන්ත්‍රීතුමා දන්නවා. මොකද හේතුව? එතුමා නිවාස 7000ක් හැදුවා. ඔව්. නෑ.
මන්ත්‍රීතුමා මයික් එක
දෙන්න. මම කීරක අහගෙන අහගෙන ඉන්න ඔබට. මම කීරක
මගේ නම කියන නිසා ගත්තේ සජිත් ප්‍රේමදාස ෆේල් කියන්න බෑ. සජිත් ප්‍රේමදාස තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ කරේ.
හරි. අහගෙන ඉන්න ඔබට.
ඒක මං කිව්වේ.
මේක පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙවෙයි
ඔබතුමා කතා කරන්නේ.
ඔබ කිව්වයි කියලා. මගේ එතුමා නිවාස 7000ක් හැදුවා පහුගිය අවුරුදු 4 මාසේ. ඒ 7000ට බිලියන 1.3ක් වියදම් කරලා තියෙනවා. නමුත් ඒකෙන් බිලියනයක් වෙනම වියදම් කරලා තියෙනවා ඒවයි ඇඩ්වර්ටයිස්මන්ට් වලට. අර පෝස්ටර් කට් අවුට් මම හිතන්නේ හම්බන්තොට ලුණුගම් වෙහෙරේ නිවාස යෝජනා ක්‍රමයට කොළඹ මොකද පෝස්ටර් ගහන්නේ? අයි අනුරාධපුරේ ගහන්නේ. ඒ නිසා එතුමාගේ ප්‍රතිරූපේ නංගන වැඩ තමයි ඒ මුදල් වලින් කරේ. ඒතත් එහා ගිය නිවාස සංවර්ධන අධිකාරී සභාපතිතුමාගේ ඒ ප්‍රෙස් එකේ තමයි සියලුම මුද්‍රණ කටයුතු සිද්ධ වුණේ. ඒක නත් මම හිතන්නේ සාකච්ඡාවක් තියෙනවා. ඒක නිසා එතුමා දීපු රැකියා නිවාස සංවර්ධන අධිකාරී ඒ දීපු රැකියා අර හම්බන්තොට දිස්ත්‍රික්කේ තරුණ ළමයින්ගේ අවුරුදු 3ක් ඒ ළමයි විනාශ කරලා දැම්මා. රැකියාව ඉස්තර කරේ නැහැ. අවුරුදු 3ක් තිස්සේ රුපියල් 10000 15000 දීදී ඒ මම හිතන්නේ එහෙ ජීවත් වෙන අපි දන්නවා හොඳටම ඒ ළමයි අද ඉන්නේ ගෙදර. ඒ නිසා කවුද ෆේල් කියලා අහන්න දෙයක් නැහැ. විපක්ෂ නායකතුමා ෆේල් නිසා තමයි හම්බන්තොටින් කොළඹට ආවේ. ඒ නිසා සමත් වෙලා තුනනම් හම්බන්තොටින් ඉල්ලන්න තුන ඡන්දේ. ඒ නිසා අපේ රජය අධිකාරු ජයපැත්තමගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුවම අපි සැලසුම් ගතව ඉලක්කයක් ඇතුව තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අයවැය 2021 ඉඳලා 2023 දක්වා අපේ ඉලක්කගත සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉලක්කගත සැලසුමේ අපේ ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. එකක් තමයි ආර්ථික පුනර්ජීවනය, අනිත් එක තමයි දිළිඳුකම පිටුදැකීම. මේ හරහා තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම 60% වන ආසියානු ජනගහණය ඉලක්ක කරගෙන ඒ වෙළඳපොළ ආක්‍රමණය කරන්න ඒ සැලසුම තමයි අපි හදලා තියෙන්නේ. ඒ වගේම ඒකේ දේශීයත්වයට මුල් තැන දෙනවා. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා. ඒ වගේම තමයි පරිසරය සුරක්ෂිත කරමින් ඒ තිරසාර යෝජනා තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ විපක්ෂය කියන කතාව තමයි අඳෝනාව තමයි මොකද්ද? මේ බදු අඩු කරලා කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ කියලා. ඒක කියන ගමන් අනිත් පැත්තෙන් කියනවා ජනතාවට සහන දුන්නේ නැතිලු. මේ විපක්ෂය ඇවිල්ලා අර දෙකොන මාරු වෙලා තියෙන්නේ. දෙකොන මාරු වෙන මාරු වෙච්ච විපක්ෂයේ කියන අදෝනාව තමයි අපි බදු අඩු කළ රජයක් දුවන්න බැල්ලු. අපි ඍජු ඒ වගේම සරල බදු ක්‍රමයකට අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපේ ජනතාව විශ්වාස කරන්නේ. එතනින් එහාට ගිහිල්ලා ජනතාව ගෙවන බදු වලින් මේ සරල සිල්ලර දේශපාලනය කරන්න අපේ රජය කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මේ ජනතාව ගෙවන බදු වලට ඒ ගෙවන අපේ ජනතාවගේ දරුවන්ට හොඳ අනාගතයක් හොඳ රටක් ওই සුරක්ෂිත රටක් ඇති කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක තමයි අපි කලින් කිව්වේ. ඒකට තමයි තුරෙන් දෙකේ බලය හම්බුනේ. ඒ වගේම ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ. ඒ නිසා අපි ඒ බදු ප්‍රතිපත්තිය ඒ විපක්ෂයට ඕන විදියට නෙවෙයි අපි කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි ඒ සහන ලබා දෙන්නේ. ඒ සහන ලබා දෙන ගමන්ම අපි මාර්ග කිලෝමීටර් ලක්ෂ වැඩපිළිවෙල එතනින් එහාට ගිහිල්ලා ජලනල කිලෝමීටර් 40,000ක් මේ ඉදිරි වසර 3-4 ඇතුළත අපි එළනවා. ඒ හරහා සැමට බීමට පිරිසුදු ජලය ලබා දෙනවා. අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේත් දැනට වකුගඩු රෝගීන් බහුල කලාපයක් බවට පත් වෙලා තියෙන මේ පිරිසුදු ජලය නැතිකම. ඒ නිසා අපි 150ක් වෙන පිරිසුදු ජලය ලබා දීම 100ක් දක්වා වැඩි කරනවා මේ අවුරුදු 3-4 ඇතුළත. ඒ වගේම රැකියා 161,000ක් අපි ලබා දීලා තියෙනවා මේ පහුගිය අපි පත්වෙච්ච කාලය තුල. ඒ නිසා අපි ඒ හරහාම ඒ වගේම රජයේ සේවකයා මතක් කරන්න ඕනේ රජයේ සේවකයර කිසිම සහනයක් දුන්නේ නැතේ කියලා කියනවා. රජයේ සේවකයා
මේ මන්තුමා අවසාන විනාඩි දෙක
රජයේ සේවකෙක් විදියට කොන්සුලි රජයේ සේවකෙක් විදියට අපි දන්නවා අපේ ඉලක්කය තමයි නිවසක් හදා ගැනීම. අපේ ඕක නිවාසනාවේ පහුගිය කාලේ ගත්තට පස්සේ පර්සනල් ලෝන්ස් මම හිතන්නේ 18%යි 20%යි. නමුත් ඒක අපි තනි ඉලක්කමකට ගෙනාවා. ඒ වගේම රජයේ සේවකයාට නිවසක් තනා ගැනීමට 7%ට අඩු කර ණය ලබා දෙනවා පොලිය. ඒ නිසා එතනින් එහාට ගිහිල්ලා විදේශ රැකියාව සඳහා වෘද්ධයක නිවාඩුවක් ලබා දෙනවා. එතනින් එහාට ගිහිල්ලා අමතර රැකියාවක් කරන්නත් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා ඒ රජයේ සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම අපි මට කියන්න ඕනේ මේ දීපාර්ශික වෙළඳ ගිවිසුම් ගැන නැවත සමාලෝචනය කරනවා කියලා. පහුගිය යහපාලන ආණ්ඩුව වෙළඳ ගිවිසුම් තුනක් ගෙනාවා. එකක් තමයි සිංගප්පූරු, ඉන්දියානු සහ ඇමරිකානු. ඔය ඇමරිකානු ගිවිසුම ගේන්න MCC ගිවිසුම ගේන්න තමයි පාස්කු ප්‍රහාරයත් සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියලත් අපේ සැකකට උත්තර තිබුණා. මොකද හේතුව මේ පාස්කු ගහලා පැය 12ක් ඇතුළත CIA එක මෙහෙ. ඒ නිසා අපි ඒ ගැන මම හිතන්නේ අපි රජයේ සේවකයෙ විදිහට වෛද්‍යවරු විදිහට අපි පාරට බැහැලා සටන් කරේ ඔන්න ඔය වෙළඳ ගිවිසුම් ටික වළක්ව ගන්න. ඔක අපි වළක්ව ගත්තා. එහෙම වුණා නම් අද ඔය කියන ආකාරي ඔය ජාතිකෝ මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න පටන් අරගෙන. ඒ නිසා අපි ඒක වැළැක්ුවා. ඒ සන්තෝෂය අපිට තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඔය විපක්ෂ නායකතුමා අපි ඔය අපේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන කතා කරනකොට මම සාකච්ඡාවක් කිව්වට සාකච්ඡාව දුන්නේ නැහැ. හැබැයි එතුමා කතා කරන්නේ දුගී දුප්පත් අන්ත අසරණ ජනතාව ගැන. දුගී දුප්පත් අන්ත අසරණ ජනතාව ගැන කතා කරනකොට සෞඛ්‍ය අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරනකොට අපි ඒ ගැන සාකච්ඡාවක් කිව්වට අපි සාකච්ඡාවක් දුන්නේ නැහැ. රජයේ වෛද්‍ය නිදාංග සංගමයේ ඉඳිලු අපි පෞද්ගලික ඉල්ලුවා ඒ සාකච්ඡාවක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා දීපාර්ශික වෙළඳ ගිවිසුම් සම්බන්ධව නැවත සමාලෝචනය කිරීම අපි කළ යුත්තක්. ඒ වගේම තමයි අපිට කිසි වාසියක් එන්නේ නැති ඒවා අපි හවුස් කරන්න ඕනේ. ඒ වගේම තමයි 50 දෙපැත්තට යන විදිහට වෙළඳ ගිවිසුම් සමාලෝචනය කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ගිරාවේ. අපේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් දැන් ගේන සලසුම වෙළඳ ඇමතුමා කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි කොරෝනා වසංගතයත්
එක්ක මෙතුමා
කිව්වේ මොකද්ද වැක්සීන් එක ගැන මට විනාඩියක් දෙන්න. මන්ත්‍රීතුමනි වැක්සීන් එක ගැන. ඒක වැක්සීන් එක ගැන WHO එක තාම කියලා නැහැ මොකද්ද වැක්සීන් එක කියලා ලෝකෙට. දැනට ඒ ගැන පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. දැනට 10ක් විතර දැන් පරීක්ෂණ මට්ටමේ අවසන් කට අධීරේ තියෙනවා. එතකොට අපි අර වැක්සීන් එක WHO එක කියනවනම් මේක තමයි දෙන්නේ කියලා WHO කොහොමත් එක 120ක් දිනු වෙමි පවතින රටවල් වලට අපි වගේ රටවල් වලට දෙනවා. ඒ නිසා අපි එතනින් එහාට මොනවද කරන්නෙත් කියලා අපි ඒ සැලසුම් දැනට සකස් කරමින් ඉන්නේ. අපි අර කට්ටිය කියන වගේ අර හිටපු සෞඛ්‍ය මෙතුමා වගේ ඉදා රැයට හිතන එක පහුවෙන්න උදේට කරන්නේ නැහැ. අපි සාකච්ඡා කරලා ඒ විශේෂඥවන්ට බාර කරලා ඒ විශේෂඥවන් හරහා තමයි ඒ ක්‍රියාමාර්ග ගන්න. ඒකයි ජනාධිපතිතුමා කියන්නේ හැමතිස්සම උදේ කාලයේ වැඩිපුර වෙලාවක් වැය කරන්නේ මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන ගමන් ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල. ඒ නිසා WHO එකත් අදටත් මේ එයාලා අපේ සලසුම් තමයි ඒ ලෝකෙටම ඒ ලබා දෙන්නේ. ඒක නිසා අපි ඒ ගැනත් මතක් කරන ගමන් මට අවස්ථාව ලබා දීම පිළිබඳව බොහොම ස්තුතියි.
ඊළඟට සහන් ප්‍රදීප්මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
අයවැය ලේඛනය පිළිබඳව කතා කරන වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මගේ බොහොම හිතවත් දක්ෂ මන්ත්‍රීවරයෙක් මූලාසන ආරූඪව ඉන්න අවස්ථාවේ කතා කරන්න ලැබීම පිළිබඳව තාමත්ම සතුටු වෙනවා. අපි දන්නවා අපිට 2014 රට බාර දෙනකොට 2014 අපි රට බාර දෙනකොට අයවැය හිඟිය තිබුණේ 5.5%. හැබැයි 2019 අපිට රට නැවත අපි බාර ගන්නකොට අයවැය හිඟිය 9.6%, 9.6% වැඩි කළ තිබේ. ඒ වගේම තමයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා 2019 අයවැය ලේඛනය දිහා බලපුවාම ඇත්තටම ඒ යහපාලන ආණ්ඩුව පට්ටපල් බොරුවක් කරලා තියෙන. අපි දකිනවා ඇස්තමේන්තු ආදායම බිලියන 2497කට ඇස්තමේන්තු කරනවා. හැබැයි 2019 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට සත්‍ය ආදායම එකතු කරලා තියෙන්නේ බිලියන 1898යි. බිලියන 988ක බොරුවක් මේ රටේ ජනතාවට කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇස්තමේන්තු වියදම බිලියන 4544ක් පෙන්නලා සත්‍ය වියදම කරලා තියෙන්නේ බිලියන 2915යි. මේ රටේ ජනතාවට බිලියන 1628ක බොරුවක් ඒ යහපාල ආණ්ඩුව කරලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ 2019 ඒ අමාත්‍යංශ වල තමුන්නාසලා එදා හිටපු මැති ඇමතිවරුන්ට බොරුවට පොම්බල මුදල් වෙන්කරාට මූලධන පුනරාවර්තන වියදම් කියලා. නමුත් සමස්තම ඒ අමාත්‍යවරු තවට්ටලා තිබ්බේ රජය. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ හැබැයි 2021 වෙනකොට 2019කට සාපේක්ෂව මෙවර අයවැය ලේඛනය තුල 2019 පුනරාවර්තන 2350යි. හැබැයි 2021 වෙනකොට පුනරාවර්තන වියදම 2674ට අපි ඉහළ දාන්න කටයුතු කරලා තියෙනවා. මූලධන වියදම් 2019 බිලියන 865යි. අපි බිලියන 951ක් අපේ අමාත්‍යංශ වලට සහ රාජ්‍ය අමාත්‍යංශ වලට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා සමස්තයක් හැටියට බලනකොට බිලියන 400
මන්තුමා නඩියක් අපේ මූලාසනයේ රෝහිණී විජේරත් මන්තුමිය පැමිණෙනවා.
ගරු මූලාසනාරූඪ
ඔබතුමා කතා කරයන්
මන්ත්‍රීතුමියනි, බිලියන 413කින් අපේ 2021 අයවැය ලේඛනය වැඩිකරන්න අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් කටයුතු කරනවා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අමාත්‍යංශවලට මූලධන වියදම් සඳහා බිලියන 951ක් වෙන් කළ තියෙනවා. ඊට අතිරේකව ප්‍රතිපාදන විෂයන් 18ක් සඳහා බිලියන 87ක් වෙන්කරන්න අපේ රජය කටයුතු කරලා තියෙනවා. ඒ තුලින් අර විශේෂිත ඒ විෂයන් කෙරෙහි දැඩි අවධානයක් මෙවර අපේ රජය යොමු කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි 2020 අපිට මතකයි අතුරු සම්මත ගිනුම් 4කින් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රට පාලනය කරන්න සිද්ධ වුණේ. ඒ වගේම අපි දන්නවා අතුරු සම්මත ගිනුමකින් රජයේ වියදම් සහ ඇස්තමේන්තුගත වියදම් පමණයි කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අපි කියන්න සතුටුයි අපිට පුළුවන්කම ලැබුණා, අපේ ජනාධිපතිතුමාට, අපේ අගමැතිතුමාට, අපේ රජයට පුළුවන්කම ලැබුණා වැඩ්බද්ද 10% NBT සහ තිබුණු 10% 8% දක්වා අඩු කරන්න. රැකියා ලක්ෂ්‍ය ව්‍යාපෘතිය තුළ 40,000කට රැකියා ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. නිවාස 14,000 මෙරටේ සෑම ග්‍රාම සේවා වසමක හදන්න පුළුවන්කම ලැබුණා. උපාධිධාරීන් 60,000කට මේ රටේ රැකියාව ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම කිලෝමීටර් ලක්ෂේ මාර්ග ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. පාලම් ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. කොවිඩ් වසංගතයෙන් මේ රටේ අහිංසක මිනිසුන්
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්
රෝගී වෙනකොට මිලියන 70,000ක් වියදම් කරන්න පුළුවන්කම ලැබුණා. මත්ද්‍රව්‍ය පාතාලය මේ රටෙන් තුරන් කරන්න පුළුවන්කම ලැබුණා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශිෂ්‍යත්ව විභාගය තියන්න පුළුවන්කම ලැබුණා. ඒ දරුවන්ට ඉක්මනින් ප්‍රතිඵල ටික ගෙන දෙන්න පුළුවන්කම ලැබුණා. උසස්වල විභාගයේ කලට තියන්න පුළුවන්කම ලැබුණා. ඒ සියලු බාධක හමුවේ අපි ඒ ජයග්‍රහණ රටට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි, අපේ අතිරේක ප්‍රතිපාදන වලට අමතරව මූලදාන වියදම් ජාතික ආරක්ෂාව වෙනුවෙන් බිලියන 38ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 30ක්, අධ්‍යාපනයට බිලියන 23ක්, වාරි මාර්ගයට බිලියන 42ක්, ඒ වගේම ප්‍රවාහනයට බිලියන 24ක්, ඒ වගේම මහා මාර්ග අමාත්‍යාංශයට බිලියන 330ක් වගේ විශාල මුදල් ප්‍රමාණයක් අපිට වියදම් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එසා අපි පැහැදිලිවම කියන්න ඕනේ 2021 කියන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ රැකියාව ලබා දෙන වර්ෂය. ඒ වගේම උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට රැකියාව ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල 2021 වර්ෂයේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ආර්ථිකයේ නවෝදයක් ගොඩනගෙන වර්ෂය තමයි 2021 වර්ෂය. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා 2021 තුළ මේ රටේ ජනතාවට විශාල ශක්තියක් හයියක් ලබා දෙන්න පුළුවන් යුගයක් බිහි කරන්න අපේ අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් අපේ රාජ්‍ය සූදානම්. අවසාන වශයෙන් අපි ඉල්ලීමක් කරනවා. අපි දැක්කා එදා 30 අවුරුදු යුද්ධයේ තියෙන වෙලාවේ එදා රටවල් අතරේ සහසම්බන්ධය ඇති කරගෙන උතුරු වසන්තයේ නැගෙනහිර උදානිය රටේ ආර්ථික සංවර්ධනය මේ රට තුළ ඇති කරලා මේ රට තුළ විශාල ආර්ථික ශක්තිමත් කරන්න ශක්තිය ලබා දුන්නු ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදලා අගමැතිවරේ ජනාධිපතිවරේ මේ අපිට දායාද කළා. අපි මන්ත්‍රීවරු හැටියට පත් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා අද පාර්ලිමේන්තුවේ නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි ආයාචනා කරනවා, නැත්නම් ඉල්ලීමක් කරනවා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමනි, පුළුවන් ඉක්මනට ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගරු අගමැතිතුමාටත් අතිගරු ජනාධිපතිතුමාටත් ශක්තියක් වෙන්න, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශක්තියක් වෙන්න ඔබතුමා පාර්ලිමේන්තුවට පැමිණෙන්න කියන ඉල්ලීම අපි නාවක මන්ත්‍රීවරු හැටියට කරනවා.